ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ලෝවටා විදෙස් විත්ති සමාලෝචනය ආරම්භ කරමු. ලෝකයේ තත්ත්වෙත්ති පිළිබඳව විමසා බැලීම සඳහා සුපුරුදු විදිහට තොරතුරු වාර්තාකරණයට අදත් සූදානමින් සිටින්නේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයෙන්. අයිබෝන් අමල්. අපි කාගෙත් අවධානය තාමත් වැඩිපුර තියෙන රුසියා යුක්‍රේන අර්බුදයට අවධානය යොමු කරමු. මේ වෙනකොට රුසියා යුක්‍රේනමේ අර්බුදය කොතනටද ඇවිල්ලා තියෙන්නේ? රාජනායකයන්ගේ එකඟතා මොනවද? සාකච්ඡා වාරවලට මොනවද සිද්ධ වෙලා තියෙන්නේ? එතකොට මේ ප්‍රහාරවල අලුත්ම තත්ත්වය මොකක්ද? අපි මේවා සමුච්චයක් විදිහට අරගත්තාම තියෙන අලුත්ම තත්ත්වය පිළිබඳව වාර්තා කරමින්ම අද සාකච්ඡාව ආරම්භ කරන්න මම කැමතියම.
දිලුක්ෂි, දැන් හරියටම ඊයේ වෙනකොට රුසියාව යුක්‍රේනයේ ආක්‍රමණය කරන්න පටන් අරගෙන මාසයක් සම්පූර්ණ වෙනවා. ඉතින් මේ වෙනකොට යුක්‍රේනයේ අගනුවර කියෙව් අගනුවර ආසන්නයේ හිටපු රුසියානු හමුදා බටපිරිස් යම් කිසි විදිහකට පසුබැස්මකට ලක්වලයි කියලා වාර්තා වෙනවා. විශේෂයෙන්ම කිලෝමීටර් 18ක් විතර ඔවුන් හිටපු ස්ථානවලින් ආපහු පිටිපස්සට ගිහිල්ලයි කියලා මේ වෙනකොට බටහිර රටවල් වලින් වාර්තා වෙනවා. ඒකම සෙලෙන්ස්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කළා තියෙනවා. ඔවුන් දැන් රුසියානු හමුදාවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම උත්සන්න කළා තියෙනවා කියලා. ඉතින් මේ සඳහා සෙලෙන්ස්කි ජනාධිපතිවරයා නේටෝ සංවිධානයේත් ඒ වගේම අනෙකුත් බටහිර රටවල් වලිනුත් යුද ආධාර බලාපොරොත්තු වෙනවා කියලා ඔහු කියලා තියෙනවා. විශේෂයෙන්ම යුද ටැංකි, ගුවන් යාන නාශක මිසයිල් අන්න එවැනි දේවල් තමන්ට ලබා දෙන්නටයි කියලා. ඊට අමතරව රුසියාව යුක්‍රේනයට විරුද්ධව රසායනික අවි පාවිච්චි කරයි කියන ඒ බියත් ඔහු පළ කරලා ඒවට ප්‍රතිප්‍රහාර දැක්වීමට අවශ්‍ය යුද උපකරණත් ලබා දෙන්න කියලා ඔහු ඉල්ලීමක් කරලා තියෙනවා.
දැන් අපි දන්නවා මුලින්ම මේ G8 කියලානේ සමුළුව තිබුණේ ලෝකයේ ආර්ථික බලවතුන් 8 දෙනෙක් හිටියා. නමුත් යුක්‍රේනයට අයත් වෙලා තිබුණු ක්‍රයිමියාව කියන ඒ ප්‍රදේශය ජනමත විචාරණයක් තියලා තමන්ගේ අභිමතයේ පරිදි රුසියාවට ඇඳා ගැනීම සිදු කිරීම නිසා G8 සමුළුවෙන් ලෝකයේ ආර්ථික බලවතුන් 8 දෙනාගෙන් රුසියාව ඉවත් කළා. රුසියාව හලලා දැම්මා. ඉතින් දැන් ඒ අනුව G7 සමුළුවේ තමයි තියෙන්නේ රුසියාව ඇරෙන්නට ලෝකයේ අනෙකුත් ආර්ථික බලවතුන්. හැබැයි G20 සමුළුවේ ඉන්නවා රුසියාව. දැන් කතාවක් යනෝනේ දමල් මේ G7 කට්ටිය එකතු වෙලා සැලසුම් කරනවා කියලා G20නුත් රුසියාව ඉවත් කරන්න කියලා. මේ සඳහා තියෙන සාකච්ඡා මොනවද?
ඔව් නිලක්ෂි, මෙතන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මේ වෙනකොට ප්‍රකාශ කළා තියෙනවා ඔහු බලාපොරොත්තු වෙනවයි කියලා. අර G8 තිබිච්ච එකෙන් රුසියාව හැලුවා වගේ G20 කියන සංවිධානයෙන් රටවල් 20ක් එකතු වෙලා, ඒ කියන්නේ ඉන්දියාව සහ බ්‍රසීලිය වගේ රටවල් එකතු වෙලා තියෙන ඒ G20 සමුළුවෙනුත් රුසියාව ඉවත් කරන්නට අවශ්‍යයි කියලා මෙතනදී ඇමරිකාව තමයි මේ යෝජනාව ගෙනල්ලා තියෙන්නේ. ඒ එක්කම G7 කණ්ඩායම හැටියට ඔවුන් ප්‍රකාශ කළා තියෙනවා. මෙතනදී යුක්‍රේන් යුද්ධය සම්බන්ධයෙන් ජනාධිපති පුටින් පෞද්ගලිකවම මේකට වගකීම බාරගත යුතුයි. ඔහුට සහ ඔහුගේ කිට්ටුම සහාය දක්වන ඒ පිරිස්වලට තවත් ආර්ථික සම්බාධක උත්සන්න කරන්නටත් G7 කණ්ඩායම බලාපොරොත්තු වෙනවයි කියලා.
අමල්, තවත් තොරතුරක් වාර්තා වුණා. මේකේ සවිස්තරාත්මක තොරතුරු ඔබෙන් දැනගන්න කැමැති. දැන් මේ පුටින් සිදු කරන මේ ක්‍රියාවලියට පුටින් වටාම ඉන්න අය ටිකක් අකමැත්ත පළ කරනවා කියලා. පුටින්ට තියෙන ජනප්‍රියතාවය ඔහු වටා සිටින ඒ වලල්ල තුලම ඔහුගේ සහායකින් වෙතින්ම පලා යනවා ටිකෙන් ටික කියන කාරණාව ඔප්පු කරන්නටද මන්දා ජාත්‍යන්තර මාධ්‍ය මේක විශාල වශයෙන් වාර්තා කරමින් හිටියා. පුටින්ගේ ළඟම සගෙක් යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ ක්‍රියාදාමයට විරෝධය පළ කරලා රටිනුත් පලා ගිහිල්ලා කියලා. කවුද මේ පුද්ගලයා මල්?
ඔද්දුක්ෂි, මේ ක්‍රෙම්ලින් එහෙම නැත්නම් රුසියාවේ ඒ පාලන තන්ත්‍රයට කිට්ටුව කටයුතු කරපු මේ ක්‍රෙම්ලිනේ විශේෂ නියෝජිතයෙක් හැටියට මේ මෑතක් වෙනකම් කටයුතු කරපු ඇනටෝලි චූබයස් කියන අවුරුදු 66ක පුද්ගලෙක්. ඔහු මේ යුද්ධය විවේචනය කරලා ඇතරම තමන්ගේ රටත් අතහැරලා ගියයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේක පුටින් ජනාධිපතිවරයාට ලොකු පසුබැස්මක් හැටියට තමයි මේ වෙනකොට විශේෂම මාධ්‍ය වාර්තා කරන්නේ. මෙවැනි පුද්ගලයන් පිවත්වන්නට හේතුව වෙලා තියෙන්නේ විශේෂයෙන්ම බටහිර රටවල් පුටින් ජනාධිපතිවරයාගේ කිට්ටුම මිත්‍රයන් සහ ඒ රාජ්‍යතන්ත්‍රයේ ඉහළ නිලධාරීන්ට විරුද්ධව මේ වෙනකොට ආර්ථික සම්බාධක පනවල තියෙනවා. ඊට අමතරව ඔවුන් සතු විදේශීයන්හි තියෙන දේපල හා වත්කම් රාජසන්තක කරන්නට කටයුතු කරමින් ඉන්න අවස්ථාවක තමයි මේ විදිහකට මේ ඇනටෝලි මේ විදිහට රටින් පිට වෙලා තියෙන්නේ පුටින් ජනාධිපතිවරයාව විවේචනය කිරීමෙන් පසුව.
දැනමල් දැන් මේ යුරෝපීය රටවල් මේ වෙනකොට ක්‍රියා කරමින් තියෙනවා ඒ සැන්ක්ෂන්ස් සම්බාධක වලට අමතරව තව තවත් මේ රුසියාව සිරකරලීමේ ක්‍රියාදාම සඳහා රුසියාවේ යාන්ත්‍රණයේ සිදුවන යම් යම් නිෂ්පාදන සමාගම් වසා දමන්නට යුද්ධය සඳහා ආධාර යුක්‍රේනයට සපයන්නට යුරෝපා රටවල් උත්සුක වෙමින් තියෙනවා. ඒ සම්බන්ධ වාර්තාවන අලුත්ම තොරතුරු මොනවද?
මේ වෙනකොට දිලුක්ෂි මැක්ඩොනල්ඩ්ස් වගේ සමාගම් රුසියාවෙන් ඉවත් වෙලා තියෙනවා. ඊට අමතරව ප්‍රංශයේ රෙනෝ මෝටර් රථ නිෂ්පාදන සමාගම ඔවුන් රුසියාවේ මෝටර් රථ නිෂ්පාදනය කිරීමේ කාලයක් තිස්සේ නිරත වෙලා තිබුණා. නමුත් මේ දැන් ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා ඒ රුසියාවේ ඔවුන්ගේ තියෙන සියලුම කටයුතු වලින් රෙනෝ සමාගම විශේෂයෙන්ම මෝටර් රථ නිෂ්පාදනය සම්බන්ධයෙන් ඔවුන් දැන් ඉවත් වෙනවයි කියලා.
ඊට අමතරව මේ රුසියාවත් දිගින් දිගටම බටහිර බලවතුන්ට එරෙහිව මේ සම්බාධක පනවමින් තියෙනවනේ. ඒ ගැන වාර්තා වෙන අනුතරතුරු මොනවද?
මෙතන දිලුක්ෂි දැන් පෝලන්තයත් සමග රුසියාව යම්කිසි විරසකයක් ඇති කරගෙන තියෙනවා. විශේ෷යෙන්ම යුක්‍රේනයෙන් ඉවත් වෙන සරණාගතයන් දැන් මේ වෙනකොට 136ක් විතර යුක්‍රේනයෙන් සරණාගතයන් හැටියට ඉවත් වෙලා තියෙනවා. ඒකෙන් වැඩි පිරිසක් පෝලන්තේ තමයි රැකවරණය ලබාගෙන තියෙන්නේ. ඉතින් මෙතනදී පෝලන්තේ සිටින රුසියානු තානාපති නිලධාරීන් 45 දෙනෙක් රටින් නැරපන්න පෝලන්තේ තීන්දුව කළා තියෙනවා. ඉතින් ඒකට එකට එක කිරීමක් හැටියට පෝලන්තයට විරුද්ධවත් කටයුතු කරන්න රුසියාව මේ වෙනකොට ප්‍රතිඥා දීලා තියෙනවා. ඉතින් මේ රාජතාන්ත්‍රික මට්ටමින් පෝලන්තය සහ රුසියාව අතර තියෙන ඒ විරසකය තවත් උත්සන්න වෙන බවක් පෞගිය සතියේ දකින්න ලැබුණා.
දැන් මේ රුසියා යුක්‍රේන අර්බුදය නිසා රුසියාවට පක්ෂපාතී රටවල් සහ ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන්ට පක්ෂපාතී රටවල් අතරත් ලෝකයේ අනෙකුත් රටවල් අතරත් නොයෙකුත් ගැටෙන අර්බුද සහ මේ ඇතැම් රටවල් අන්දමන්ද වෙලා තියෙන තත්ත්වයක් අපිට වාර්තා වෙනවා දකින්න පුළුවන්. අපි මේ ඉන්දියාව ගැන කතා බහ කරමු. දැන් ඉන්දියාවට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද ඉන්දියාව බහුතරයක් යුදායුධ සපයාගෙන තියෙන්නේ රුසියාවෙන් නිසා. දැන් මේ ප්‍රශ්නේදී කාගේ පැත්තේ හිටගන්නවද කියන ප්‍රශ්නේ ඉන්දියාවට ඇති වෙලා තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා. අපේ මව්බිමට ආසන්න රට අසල්වාසිරට මේ දැන් මොකද ඒ සම්බන්ධව වාර්තා වෙන තොරතුරු?
ඔව් දිලුක්ෂි, දැන් එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ තවත් යෝජනාවක් තිබුණා යුක්‍රේනය සම්බන්ධ යුක්‍රේනයේ තියෙන මේ යුද්ධය සම්බන්ධයෙන්. ඒ අවස්ථාවේදී රුසියාව විවේචනය කරලා මේ විදිහට තවත් අලුත් යෝජනාවක් ගෙනාපුවාම ඒකටත් ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී හිටියා. දැනට අපිට දැනගන්න තියෙන විදිහට ඉන්දියාව මේ ස්ථාවරයෙන් ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ ඉන්දියාවේ යුද ශක්තිය දිහා බලපුවාම ඔවුන්ගේ යුද අවි සහ උපකරණ වලින් 70%කට වැඩි ප්‍රමාණයක් රුසියාවේ නිෂ්පාදිත අවි ආයුධ. ඉතින් මෙවැනි වටපිටාවක් තුළ රුසියාව උරණ කර ගැනීමට ඉන්දියාව මැලිකමක් දක්වන බව තමයි පෙනෙන්නේ. විශේෂයෙන්ම බැලුවොත් මේ පහුගිය දවසක ඉන්දියාව සහ චීනය දේශ සීමාව අතර තිබිච්ච අරගලයේදී ඉන්දියාව එම ප්‍රදේශයට යවපු අවි ආයුධ වලින් 90%කට වැඩි ප්‍රමාණයක් රුසියාවෙන් ලබාගත්තු ගුවන් යානා යුද ටැංකි කාලතුවක්කු ඒ වගේම මේ මිසයිල. ඉතින් එවැනි වටපිටාවක් තුළ ඉන්දියාව රුසියාව කිසිසේත්ම තරහ කරගන්න අකමැති නිසා මේ විදිහට රුසියාවට යම්කිසි විදිහට පක්ෂපාතීත්වයක් දක්වමින් කටයුතු කරන බවයි පෙනී යන්නේ. ඉතින් මේ අලුත් එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල ඒ ඡන්දයේදීත් රුසියාව විවේචනය නොකර සිටීමට ඉන්දියාව වග බලාගෙන තියෙනවා. ඒ එක්කම මේ යුදමය තත්ත්වය ඇතුළතදී රුසියාවේ තෙල් ඉතාමත්ම අඩු මිලට මිල ලබා ගැනීමටත් ඉන්දියාව මේ වෙනකොට රුසියාවත් සම්පත ගිවිසගෙන තියෙනවා කියලත් වාර්තා වෙලා තියෙනවා.
දැන් මේ වෙනකොට සමස්ත ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන මේ රුසියා යුක්‍රේන අර්බුදයේ මේ යුදමය වාතාවරණය සහ ආක්‍රමණකාරී වාතාවරණය සම්බන්ධව කතාබහ කරනවා වගේම පසුගිය අවුරුද්දේදී අපිට කතාබහ කරන්න සිද්ධ වුණා ඇෆ්ගනිස්තානයේ කැරලිකාර කණ්ඩායමක් විදිහට හිටපු තලිබාන් කණ්ඩායම රාජ්‍ය බලය අත්පත් කර ගැනීම. ඉතින් එතනදී බොහෝ දෙනෙකුගේ අවධානය යොමුනේ තලිබාන් පාලනය කොයි වගේ වේවිද කියලා. මොකද ඔවුන් බොහෝ වෙලාවට මේ කාන්ත අධ්‍යාපනය ඔවුන් රැකියාවක නියතු වීම වගේ කාරණාවලට දැඩි ලෙසින් සීමා පනවන විරුද්ධ වන සංවිධානයක්. නමුත් දැන් මේ වෙනකොට ඔවුන්ගේ නිලධාරීන් පත්කරගෙන මේ පාලන තන්ත්‍රයක් එහෙම පත්කරගෙන රට පාලනය කරගෙන යනවා. කනගාටුදායක ප්‍රවෘත්තියක් බවට පත්වන්නේ අපිට ඊයේ දවසේදී වාර්තා වුණ අලුත්ම තොරතුරක් විදිහට මේ ද්විතීක අධ්‍යාපනයේ කාන්තාවන් සඳහා නතර කරන්නට තලිබාන් සංවිධානයේ තීරණය කළා තියෙනවා කියලා. ඇයි යමල් මෙහෙම දෙයක් වෙන්නේ? මොකද ඔවුන් මට මතකයි කලින් කිව්වා කාන්තා අධ්‍යාපනයේට ඉඩකඩ සලසනවා කියලා. දැන් නැයි මේ තීරණය අරන් තියෙන්නේ?
ඔව් දිලක්ෂ, ඇත්තටම මේ කාන්තාවන්ට පාසල් යන්න, කියන්නේ අධ්‍යාපනය ආරම්භ කරන්න පුළුවන් කියලා පහුගිය බදාදාත් නියම කරගෙන තිබුණා. මේ ද්විතීක පාසල් නැවත විවෘත කරන්න කාන්තාවන් සඳහා මේ වෙනකොටත් කාන්තාවන් සහ පිරිමින් වෙන්වෙන්ව අධ්‍යාපනය ලබන්න ඕනේ කියලා ඔවුන් තීන්දු කරලා තිබුණා. එතකොට ඒ පිරිමි දරුවන් වෙනමත්, ගෑනු දරුවන් වෙනමත් ඉන්න විදිහට තමයි මේ පාසල් වාරය ආරම්භ කරේ. ඉතින් දැන් අගෝස්තු මාසයේ තලිබන් වරුන් අෆ්ගනිස්තානයේ පාලන බලය ලබා ගත්තට පස්සේ ප්‍රථම වතාවට කාන්තාවන්ට මේ විදිහට අධ්‍යාපනය ලබා දෙනවයි කියලා බදාදා ඔවුන් පාසල් වාරය ආරම්භ කළා. නමුත් ඔවුන් පාසලට ගිහිල්ලා පැය කිහිපයක් යනකොටම තලිබන් වරුන් නැවතත් ප්‍රකාශ කරා ඔවුන් ඒ කලින් ගත්තු තීන්දුව වෙනස් කරලා නැවතත් කාන්තාවන් සඳහා පාසල් වැසීමට තීන්දු කළයි කියලා. ඉතින් මීට කලින් අවස්ථාවලදී ඔවුන් කාන්තාවන්ට අධ්‍යාපනය දෙනවයි කියලා, අධ්‍යාපනය ආරම්භ කරන්න පුළුවන් කියලා ප්‍රකාශ කරේ විශේෂයෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ පීඩනයක් ආවට පස්සේ. ඒ එක්කම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් බලාපොරොත්තුෙන් තමයි ඔවුන් කාන්තාවන්ට මේ අධ්‍යාපනය දෙනවයි කියලා කිව්වේ. නමුත් යම්කිසි හේතුවක් නිසා තලිබන් වරුන් අතරම ඇතිවෙච්ච මතභේදයක ප්‍රතිඵලයක් හැටියට මේ විදිහට ඔවුන් ඒ කලින් ගත්තු තීන්දුව වෙනස් කරයි කියලා තමයි දැනගන්න තියෙන්නේ. ඉතින් මේක නිල වශයෙන් තලිබන් වරුන් ප්‍රකාශ කරලා තියෙන්නේ කාන්තාවන්ට වඩා සුරක්ෂිත වාතාවරණයක් සැකසීමෙන් පසුව නැවත අධ්‍යාපනයට යොමු වෙනවා කියලා. නමුත් බොහොම පැහැදිලිවම පේන තියෙන කාරණාව තමයි තලිබන් නායකත්වයේ ඇතුලේ යම්කිසි බෙදීමක් තියෙනවා කියලා මේ කාන්තා දරුවන්ට මේ අධ්‍යාපනය ලබා දෙන්නේ කියලා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ විදිහට ඉතාමත් ඛේදජනක විදිහට ඒ ළමයින් පාසල් ඇවිල්ලා පැය දෙකක් යන්නත් කලින් නැවතත් ඔවුන්ට ගෙදර යන්න කියලා තලිබන් වරුන් නියම කළේ.
මේ සතිය තුළදී අපට ඉතාමත්ම කනගාටුදායක ප්‍රවෘත්තියක් වාර්තා වුණා. පසුගිය සඳුදා දවසේ චීනයේ ග්වංෂී කියන ප්‍රදේශයේදී කඩා වැටුණා බෝයිං 737 ගුවන් යානයක්. ඔබ දැන් මේ පිළිබඳව දන්නවා. මගීන් 132ක් මෙහිදී මරමුවට පත් වුණා, කාර්ය මණ්ඩලයේ 9ක් සහ මගීන් 123ක් සමගින්. ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා දැන් ඔබ මේ ප්‍රවෘත්තිය දකින්නට ඇති. මේ අනතුරට හේතුව සොයා ගැනීම සඳහා දත්ත ඇතුළත් කළු පෙට්ටිය සොයා ගැනීම පිණිස මේ වෙනකොට විශාල මෙහෙයුමක් සිදු වෙනවා. මේ මෙහෙයුම් වල අලුත් තත්ත්වය කොහොමද අමල් අපිට වාර්තා වෙන්නේ?
ඔව් දිලක්ෂ, දැනට තියෙන විදිහට මේ ගුවන් යානයේ ෆ්ලයිට් ඩේටා රෙකෝඩ් එහෙම නැත්නම් කළු පෙට්ටිය කියන එක තවමත් සොයාගෙන නැහැ. නමුත් කොක්පිට් වොයිස් රෙකෝඩ් එහෙම නැත්නම් ගුවන් නියමුවන් ඔවුන්ගේ කතාබහ පිළිබඳ ඒ තියෙන දත්ත ලබා ගත්තයි කියලා ඒ වොයිස් ඩේටා රෙකෝඩර් එක ඒකත් සෑහෙන හානියට පත් වෙලා. නමුත් ඒවායේ සුන්බුන් මේ වෙනකොට විශ්ලේෂණය කිරීම සඳහා යවලා තියෙනවා කියලා. ගුවන් යානය කඩා වැටීමට හේතුව තවමත් සොයාගෙන නැහැ. නමුත් මේ අනතුරෙන් පස්සේ චීනය තමන් සතු අනෙකුත් බෝයිං 737 වර්ගයේ ගුවන් යාන මේ වෙනකොට ඒවා ධාවනයෙන් ඉවත් කරලා තියෙනවා. මොකද මේ අනතුරට හේතුව සොයාගන්න තුරු අඩි 35,000ක් විතර ඉහළින් යන ගුවන් යානය එක පාරටම කඩා වැටුනේ කුමන හේතුවක් නිසාද කියන කාරණාව තවමත් නිශ්චිත වශයෙන් ඔවුන්ට සොයාගන්න බැරි වෙලා තියෙනවා.
බොහොම ස්තුතියි අමල් මේ තොරතුරු අප වෙත රැගෙන ආවට. අපි එමනම් නැවතත් ලෝ වටා විදේශ විති සමාලෝචනයෙන් ලබන සතියේ සිකුරාදා හමු වෙමු. අයිබෝවන්.
අයිබෝවන් දිරුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.